ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම අද නවම් පුර පසළොස්වක පොහොදා අද මේ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් සිදු වුණු පොහොය දවසක උතුම් පුර පසළොස්වක පොහොය දවසක අපි සූදානම් වෙන්නේ ඔබ හැම දෙනාගේම ධර්මඥානය වඩා වර්ධනය කර ගැනීම පිණිස නොදන්නා දහම් කරුණු කියා දෙන්න දන්නා දහම් කරුණු නිවැරදි කර දෙන්න කංකා විතරණී වැඩසටහන ආරම්භ කරන්න. පසුගිය වැඩසටහන් වලට තිබෙන ප්‍රතිචාර පෙර නොවූ ආකාරයට බොහෝ දෙනාගේ ධර්මඥානය වැඩි දියුණු කරන්නට හේතු කාරණා වෙච්ච වග අපිට පැහැදිලි වෙන්නේ ලැබෙන ප්‍රතිචාර මගින්. හැම දිනාම ලංකාවේ පමණක් නෙවෙයි කරදිය වලලෙන් එහා සිට අපට කතා කොට දුරකථන ඇමතුම් ලබා දී කෙටි පණිවිඩයවමින් ඒ වගේම විද්‍යුත් තැපැල් මගින් පණිවිඩයවමින් මේ වැඩසටහනට දිරි ගන්වනවා. තවත් සමහරෙක් නිස්සරණ ධ්‍යාසයෙන් ස්වේච්ඡාවෙන් මේ වැඩසටහන අන්තර්ජාලය හරහා YouTube තාක්ෂණය ඔස්සේ බෙදා හදා දෙනවා. ඒ අය ඔබත් අසා බලන්න මේ වැඩසටහන ඉතාමත්ම අගනේයයි පවසමින් බොහෝ දෙනා අතර මේ වැඩසටහන පත් කරනවා. ඒ නිසා අමුතුම මාධ්‍ය සංස්කෘතියක් මේ හරහා ගොඩනැගිලා තිබෙනවායි කියන එක අපිටත් හොර රහසෙම අපටත් නොදැනුවත්වම මේ වැඩසටහන ඉදිරියට ගොස් තිබෙනවා කියන ආකාරය අපට පේනෙනවා. ඒ නිසා මේ සියලුම ප්‍රවණතාවයන්ට විශේෂයෙන්ම හේතු වෙන්නේ මේ වැඩසටහනේ සම්පත්දායකයන්න්. එතුමන් තමන් අපවීමෙන් කැපවීමෙන් යුක්තව ඉතාමත්ම උනන්දුවෙන් ඕනෑකමින් බොහෝ වෙහෙස විඳ තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන් වෙච්ච මේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය බෙහෙවින්ම උත්සාහවන්ත වෙනවා නිර්වුල්ව අපේ ජනතාව අතරට බෙදා හදා දෙන්න. බොහෝ දෙනෙක් අපි දැන හෝ නොදැන වැරදි ලෙස මේ ගාථාවන් උච්චාරණය කරනවා, වැරදි ඇවතුම් පැවතුම් වල නියුක්ත වෙනවා, වැරදි ලෙස බුදු දහමෙහි සඳහන් දේ වැරදි ලෙස අර්ථකථනය කරගන්නවා. ඒ අපිට වාසි සහගත අපට ඕනෑ ක්‍රමයට අපි හදා ගන්නවා. ඒ නිසා ඒවැහි සදොස්තන් නිදොස් කරලීමේ සැක ඇතිතන් සැකහැර දැනගැනීමේ වැඩසටහනක් ලෙසයි කංකා විතරණිය යෝජනා වෙන්නේ. අපේ සම්පත්දායකයන්න් අතින් නෙතුමන් මා කලින් කිව්වා සේම බොහෝ වෙහෙස විඳ තෝරා බේරා ගත්තු තමන්ගේ නැන පමණින් අවබෝධ කරගත්තු ශ්‍රී සද්ධර්මයේහි නිවැරදි ස්වරූපය පෙන්වා දෙන්නට උත්සාහ කරන්න නිසා අපි තාමත්ම ගෞරවයෙන් අද දවසේත් පිළිගන්නවා අපගේ වැඩසටහනෙහි ප්‍රධාන සම්පත්දායකයන්න් ලෙස මෙහි සම්ප්‍රාප්ත වුණු ධර්ම ගවේෂකයෙකු හැටියට, ඒ වගේම ධර්මය සොයා යන්නෙකු හැටියට, ඒ සොයාගත් ධර්මයේ නැත්නම් තමන්ට අවබෝධ වුණු තරමට ඒ ධර්මයේ තවත් බොහෝ දෙනෙකුට බෙදා හදා දීමට නොපැකිල යහුසුලු වන කෙනෙක් හැටියට සමින්ද රණසිංහ මහත්මයාව ආයිබෝවන් ඔබතුමාට. ඉතින් සුපින්නත්නි, අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ඔබට ඉතාමත්ම වැදගත් කාරණාවක් පිළිබඳව කතා කරන්න. ඊට කලින් අපි සූදානම් වෙනවා අද දවසේ දේවතාරාධනා නමස්කාරය සිදු කොට වැඩසටහන ආරම්භ කරන්න.
සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු.
සුපින්වත්නි, අපි සූදානම් වෙන්නේ වැඩසටහන ආරම්භ කරන්න. ඒ වැඩසටහනේ අද දවසේ ප්‍රශ්න බවට අපි පත් කරගෙන සූදානම් වෙන්නේ බුදු දහම තුල කියවෙන, අපි නිතර සජ්ජායනා කරන, උච්චාරණය කරන සමහර ගාථා පාඨයන්, නොවේසනම් ධර්ම කාණ්ඩ වල සාවද්ද නිර්වද්ද භාවයේ පිළිබඳව. නොවේසනම් අපි ඒෙහි අන්තර්ගතය පිළිබඳව නෙමෙයි, ඒ අපි උච්චාරණය කරන ක්‍රමවේදෙහි තිබෙන අඩුලුහුඩුකම් පිළිබඳව. මොකද හේතුව වෙන ආගම් සමග, වෙන සමයන් සමග සංසන්දනය කරද්දී අපට තමයි දීර්ඝතම නොවේසනම් ත්‍රිපිටක සීස්ත්‍රී සද්ධර්මය ය පාලි භාෂාවෙන්, සිංහල භාෂාවෙන්, ඉංග්‍රීසි භාෂාවෙන් සහ සෙසු රට රටවල භාෂා ගණනාවකින්ම විශාල වශයෙන් විකාශය වෙලා තිබෙනවා, මුද්‍රණය වෙලා තිබෙනවා. ඒ නිසා විවිධ දෙනා විවිධ ආකාරයට මේ ග්‍රහණය කරගන්නවා වෙන්නට පුළුවන්. මම පළමු කොටම බුදුන් වඳිනා ගාථාවෙන් ආරම්භන්ට කැමතියි. ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් පටන් ගන්න ගාථා රත්නය, ඒ වගේම ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ කියන ගාථා රත්නය සහ සුපටිපන්නෝ ආදී වශයෙන් සංගුණ වඳින ගාථාව කියන මේ ගාථා ත්‍රිත්වය ගැනම අපි කැමති දැනගන්න. පළමු කොට අපි අරහං බුදු ගුණයෙන් පටන් අරගෙන බුදු ගුණ නවයක් පිළිබඳව කියවෙන ඉතිපිසෝ ගාථාව අපි හරියට උච්චාරණය කරනවද කියලා හොයලා බලමු.
හොඳයි. සසික මහත්මයා මතු කරපු ප්‍රශ්නය තාම කාලෝචිත ප්‍රශ්නයක්. මොකද අපි භාගතුන් වහන්සේ අපට නිර්දේශ කරපු ආකාරයට අපි වන්දනාමාන කරනවද, භාගතුන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරනවද, එහෙම නැත්නම් අපිට හරියට මේ පිළිගන්න බැරි දෙයක් අපි කියනවා වගේ, එහෙම නැත්නම් තව කෙනෙක් අපිට කියන්න කියපු දෙයක් කියනවා වගේද අපි මේ ගාථා ඕ පාඨයන් කියන්නේ, උච්චාරණය කරන්න කියන කාරණාව ඉතාම වැදගත් කාරණාවක්. අනිත් කාරණාව තමයි අපි මේ උච්චාරණ විධි, අපි මහ ප්‍රාණ අල්ප ප්‍රාණ හරියට ශබ්ද කරනවද, මේ වචන හරියට උච්චාරණය කරනවද කියන කාරණය මත අපේ මේ කියන පාඨයන් තුල තිබෙන ශබ්ද ශක්තිය නැත්නම් මේ භාගතුන් වහන්සේගේ නිරුක්ති පටිසම්භිදා ඥානෙන් ව්‍යාකරණ දැනුමෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මකාරණා ඒ හරි වචනෙන්ම අපි උච්චාරණය කරලා ප්‍රකාශ කරනවද නැද්ද කියන කාරණේ වැදගත් වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යනුවෙන් කියන මේ ඉතිපිසෝ පාඨය සැදිලා තියෙන්නේ කොහොමද කියලා උදාහරණයක් හැටියට බලනවා නම්, මේ පාඨය පාඨ නමයක එකතුවක්. සෝ භගවා ඉතිපි අරහං, ඒ භාගතුන් වහන්සේ මෙසේත් අරහං නම් වනසේක, මෙසේත් අරහං නම් වනසේක කියන පළවෙනි පාඨය. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, ඒ භාගතුන් වහන්සේ මෙසේත් සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ ආකාරයට මේ වාක්‍ය නමයක් එකතු කර පාලියේ තියෙන ව්‍යාකරණ රීතියකට අනුව මේ සෝ භගවා ඉතිපි කියන කොටස වෙනම අරගෙන ඉතිපි සෝ භගවා යනුවෙන් මුලින් සඳහන් කර අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ සම්පන්නෝ යනාදී වශයෙන් මේ පාඨය නිර්දේශ කළ තියෙන භාගතුන් වහන්සේ. දැන් මේ නිර්දේශය පැමිණෙන්නේ ත්‍රිපිටකේ දජග්ග සූත්‍රයේ. මේ තියෙන්නේ දජග්ග සූත්‍රය, මේ තියෙන්නේ එහි පාලිය. මේ දජග්ග සූත්‍රය සංග්‍රහවන්නේ සංයුත නිකායේ. ඒ දජග්ග සූත්‍රය කියන්නේ දීර්ඝ සූත්‍රයක්. නමුත් භාගතුන් වහන්සේ මේ දීර්ඝ සූත්‍රය තුල එක්තරා නිදාන කතාවක් දේශනා කරමින් ඉන්පසුව ඒ නිදාන කතාව පදනම් කරගෙන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් වූ සිවණක් පිරිසට නිර්දේශ කරනවා යම් වෙලාවක අරන්නට ගොසින් හෝ වෘක්ෂ මූලයකට ගොසින් හෝ ශුන්‍යාගාරයකට ගොසින් හෝ සිටින අවස්ථාවකදී භයක් හෝ තැති ගැනීමක් හෝ ලුමුදැහැ ගැනීමක් ඇති වුණොතින් මාවම ඒ වෙලාවෙහි මතක් කරන්න කියලා භාගතුන් වහන්සේ මතක් කරනවා. මමේව තස්මින් සමේ අනුසරයාත කියලා. ඒ කියන්නේ මාවම මතක් කරන්න කියලා භාගතුන් වහන්සේ අවධාරණයෙන් දේශනා කරනවා. ඉතින් ඒ මතක් කරන විදිය මෙන්න මේ ආකාරයට මේ එක්තරා විදිහකට මෙසේ කිය යුතුයි කියන නිර්දේශයේදී ඒ කිය යුතුයි කියන කාරණාව පාඩය කියලා ඉවරලා මේ ඉති කියන පදයක් කියන යනුවෙන් කියන එකක් කියන දැන් මේ ඉතිපිසෝ කියන තැන තියෙන ඉති පදය මෙසේත් කියලා තමයි පාලියෙහි තියෙන්නේ. මො ඉති කියන શબ્දයේ යෙදීම් ගණනාවක් තියෙනවා ඉති කියන වචනේ. ඉතින් අන්තිමට තියෙන්නේ මේ භගවා ඉති භගවා යනුවෙන් කියලා හෝ අපි ඒ භාගතුන් වහන්සේ නිර්දේශ කරපු ආකාරය. ඉතින් අපි මේ පාඩය සම්පූර්ණයෙන්ම මේකේ තියෙන විදිහටම ප්‍රකාශ කරාම මේ භගවා කියන වචනේ නැවැත්විය යුතුයි. ඒ ඉති පදේ ඒ අපේ ආරක්ෂාවට කීමට අදාළ නැහැ. ඉතින් ඒක පැහැදිලි වෙනවා මේ කාරණාව සිංහලෙන් පරිවර්තනය වෙලා තියෙන්නේ කොහොමද කියලා දැන් මේ පාලියෙන් පෙන්වන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යනුවෙන් තමයි අපි උච්චාරණය කළ යුත්තේ. දැන් මේ පාලියේහි විශේෂ කාරණා කීපයක්ම තියෙනවා කියන්නේ. එකක් තමයි පාලි වුණත් ඉංග්‍රීසි වුණත් සිංහල වුණත් අපි වාක්‍ය ඛණ්ඩ තේරුමක් සහිතව නවත්තන්නේ. ඒ කියන්නේ තේරුම බිඳෙන ආකාරයට සමහරතනකින් නවත්තන්නේ. දැන් සත්තා දේව මනුස්සානං කියන පද දෙක එකට කියන්න ඕනේ. ඉතින් දෙව් මිනිස්සුන්ට වෙනමයි කියනවට වඩා ඒ වඩා සුදුසුයි දෙව් මිනිස්සුන්ට ශාස්ත්‍රු කියන තේරුම තනියම කියවෙනවා නම්. ඊට අමතරව දැන් බොහෝ දෙනෙක් උච්චාරණය කරන්නේ සත්තා කියලා. සත්තා කියලා කියන්නේ සත්වයෝ කියන එකයි. සත්තා යනුවෙන් උච්චාරණය වුණොත් විතරයි ශාස්ත්‍රූහු කියන කාරණාව හරියට අහන කෙනාට මේ දැනෙන්නෙත්. ඊට අමතරව මේ වචනේ තියෙන ශක්තිය අඩු වෙනවා වැරදි වචනයක් වචනේ ශක්තිය නැති වෙනවා ඇත්තටම කියනවා නම් වැරදි වචනයක් කිව්වහම. මේ ස්වාඛාතෝ පාඨෙත් මෙන්න මේ ආකාරයටම භාගතුන් වහන්සේ නිර්දේශ කරන්නේ. ඉතින් පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤූහි යනුවෙන් විඤ්ඤූහි කියලා එතනින් නවත්තන්න ඕනේ. ඉති શબ્දය කියන්නේ අපි මේ සිංහල පරිවර්තනයේ මේ ආකාරයට බැලුවොත් එම මේ තියෙන්නේ මෙහි සිංහල පරිවර්තනය මේ තියෙන්නේ ඒ භාග්‍යවත් තෙමේ මේ කරුණිනුදු අරහත්ය සම්මා සම්බුද්ධය විජ්ජාචරණ සම්පන්නය සුගත ලෝකවිදුය අනුත්තර පුරිස ධම්ම සාරථීය දෙව් මිනිසුන් ශාස්ත්‍රූහ බුද්ධය භාග්‍යවත් ය ඊ කියලා තමයි අපි දැන් දැනට කියන්නේ. භාග්‍යවත් ය කියලා නවත්තන්න ඕනේ. භාග්‍යවත් ය ඊ කියලා කියන එක තේරුමක් තියෙන දෙයක් නෙවෙයි. අපි සිංහලෙන් කිව්වොත් කවදාකවත් මේ විදිහට කියන්නේ නැහැ. මොකද තේරුම අපි දන්න නිසා. දැන් පාලියේ තේරුම ගැන අපි කල්පනා කරන්න ඇති නිසා. ඇත්තටම දැන් වන්දනා කියලා කියන්නේ වන්දනාව කියලා කියන්නේ පුණ්‍ය කර්මයක්. එතකොට ඒ වන්දනාමය පුණ්‍ය කර්මය ඥාන සම්ප්‍රයුක්ත වෙන්නත් ඒක හේතුවක් වෙනවා තේරුම දැනගෙන ප්‍රකාශ කිරීම. අනිත් කාරණේ තමයි සිහිය පිහිටන්න ඕනේ. සතිපට්ඨානෙහි පිහිටි පුද්ගලයෙකුට වැරදි වචන කියන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සිහිය සහිතව සතිපට්ඨානය තමන් තුළ පිහිටවාගෙන නැත්නම් සිහිය පිහිටවාගෙන මේ ඥාන සම්ප්‍රයුක්තව භාගතුන් වහන්සේට වන්දනා කිරීමේදී නිර්දේශ කරන ලද වචනයත් සමග කීම සුදුසු නැහැ කියන එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ තුල ශක්තිය අඩු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ධර්මීය සම්බන්ධත් ඒ පාඩය ධර්ම සම්බන්ධ පාඩයත් ඒ විදිහටම නුවණැත්තුන් විසින් සිය සතන්හිලා දතයුත්තේ ය ඊ කියලා කියනවට වඩා දතයුත්තේ ය කියලා නවත්තන එක වඩා බුද්ධිගෝචරයි. ඒ කියන්නේ නිර්දේශ කරපු ආකාරයට අපි කරේ නැත්නම් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙදි අපි භාගතුන් වහන්සේ ඉදිරියේදී දැන් භාගතුන් වහන්සේ මේ වන්දනාමාන කරන්න කියලා කියන්නේ ජීවමාන සංඥාවෙන්. තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේචිත්තේ සමම්පලං. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වැඩ ඉඳිද්දී ඕ තිත්තන්තේ නිබ්බුතේ කියලා කියන්නේ පිරිනම් පෑවට පසුව හෝ සමේචිත්තේ සමම්පලං. අපි සිත සමකලොත් ඵලය සමානයි. ඒකෙදි භාගතුන් වහන්සේ ජීවමානව වැඩ ඉඳද්දී අපි භාගතුන් වහන්සේට යම් ප්‍රකාශයක් කරනවා නම් ඒ විදිහටම දැන් ප්‍රකාශය කරලා වන්දනා කරන්න ඕන. ඒ නිසා මේ කාරණාව සංඝරත්නයට අදාළ පාඨයේ තියෙනවා. මේ තියෙන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනුවෙන් මේ උච්චාරණ විදි නිවැරදි කරගන්න කියලා බොහෝ සෙයින්ම මතක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියන පදවල තේරුම වෙනස් වෙනවා. ඉතින් මේකෙදි මේ අනුත්තරං පුඤ්ඤක් හෙත්තං ලෝකස්ස යනුවෙන් ඒ පාඨයේ අවසන් විය යුතුයි.
අනිවාර්යෙන්. හොඳයි. දැන් බුදුන් දහම් සඟුන් වඳින ගාථාව අපි මෙතෙක් කලක් බලාගෙන ගියාම සාවද්ද්‍ය වයි නැත්නම් ඒක සදොස් විදිහටයි උච්චාරණය කරලා තිබෙන්නේ. මොකද අපි වඳිනකොට ඒක එහෙම වුණා ලූ ආදි වශයෙන් සංස්්‍යාර්ථයේ යොදමින් කතා කරන්නේ නැතුව එසේමයි යනුවෙන් අවධාරණාර්ථයෙන් කතා කළ යුතුයි. බුදුන්ගේ ගුණ මෙසේය. එනිසා එම බලයෙන්ම එම ගුණයෙන්ම අපටද පිහිටක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුත්තේ. ඒ ආදි වශයෙන් වගේම අපි මේ දෙවියන්ට පින් දීමේදී නැත්නම් දෙවියන් වැඳීමේදීත් ආකාසට්ඨාච භුම්මට්ඨා ආදි වශයෙන් ගාථාව සජ්ජායනා කිරීමේදී නැත්නම් උච්චාරණය කිරීමේදී යම් යම් අඩුපාඩුකම් දකින්න. මොකද විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ ආකාරයට මේ ගාථාව නවත්වනවා සහ මේ ආකාසට්ඨාච භුම්මට්ඨා ගාථාව තුන්වතාවක් කියනවානේ. එහි කෙලවර සමහර ස්වාමීන් වහන්සේලා එකම ආදි වශයෙන් ඉවර කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා අවස්ථා තුනට වචන තුනක් පාවිච්චි කරනවා. මේ පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ ආකාසට්ඨාජ බුම්මට්ට ආදි වශයෙන් දෙවියන්ට පින් දෙද්දී එත්තාවතා චම්මේහි ධම්මේ පුඤ්ඤ කම්මං ආදි වශයෙන් කතා කරද්දී නැත්නම් ගාථා කියද්දී අත තබා ගත යුතු ක්‍රමයක් පිළිබඳව බොහෝ දෙනා විමසන අවස්ථා තියෙනවා. එය මට හිතෙනවා එයත් නිවැරදි කරගෙනම අපි ඉදිරියට ගියොතින් හොඳයි කියලා. මොකද මා දැක තිබෙනවා සමහර ස්වාමීන් වහන්සේලා මේ සඳහා දෙන අර්ථකථනත් තර්මක පරස්පර විරෝධී. ඒ නිසා ඔබතුමා නිවැරදිම අපිට කියලා දෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා ආදී ගාථාව නිවැරදිව උච්චාරණය කරන විදිය සහ එය උච්චාරණය කිරීමේදී ඒ ගාථාව කීමේදී අපේ ගිහි පාර්ශ්වේ නැත්නම් අපේ වන්දනාකරුවන් සදැහැතියන් සිටිය යුතු ආකාරය.
ඔව්. දැන් එතනදී ඒ කාරණේ අවබෝධ කරගන්න පළවෙනියෙන්ම මේ ගාථාවන්හි තේරුම දැනගන්න ඕනේ. ඊට අමතරව මේ ගාථා භාවිතා කරන්නේ කාට පින් අනුමෝදන් කරන්නද කියලා හරියට අවබෝධයක් තියෙනවා. දැන් අපි අපට වඩා ගුණෙන් අධික පුද්ගලයෙකුට, ගුණෙන් උසස් පුද්ගලයෙකුට මේ අගෞරවයෙන් දෙයක් දෙන්නේ නැහැ. ඉතාම ගෞරව සහිතව දෙන්නේ. කවුරුණත් නොනැත්තෙක් නම් කාටවත් දෙනකොට අගෞරව කරලා දෙන්නේ නැහැ. මොකද ඒ දෙන දේ ගෞරව කරලා දීමත් එක්තරා දීමේහි ප්‍රඥාව සහිත අංගයක්. ඉතින් ඒ නිසා දැන් අපි මේ පින් දෙන්නේ කාටද? මේ පින් ලබා ගන්න කැමති අය කවුද කියන එකත් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේහි මේ අපවසන මනුස්ස ලෝකේහි ඉන්න දෙවියන් සහ ඒ කියන්නේ භූමිය ආශ්‍රිතව මේ හැම වෘක්ෂයකම දෙවියෙක් වැඩ ඉන්නවා කියලා තියෙනවා. නමුත් ඒ හැම දෙවි කෙනෙක්ම බලවත්ම දෙවියෝ නෙමෙයි. සාමාන්‍යයෙන් ඊටාම දුර්වල මට්ටමේ ශක්තියක් තියෙන සම්පූර්ණ සැපයක් නැති ඒ උපත්යක් සහිත දෙවියෝ සිට ආලවක යක්ෂයා වැනි මහා බලයක් තියෙන ලෝකේහි කෙනෙකුට හිතාගන්න බැරි තරම් බලයක් තියෙන මේ සදිව්‍ය ලෝකයේදීම විශේෂයෙන් සඳහන් වන පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. විශේෂ ආයුධ හතරක් තියෙන ඉතින් එයින් ශක්‍ර දෙවීන්ද්‍රයන් වහන්සේත් ඒ කියන්නේ දෙවනි දිව්‍ය ලෝකේ රජව වැඩ ඉන්න මේ රජව රජකම් කරන ශක්‍ර දෙවියෝ සහ ප්‍රථම මට්ටම මේ කියන්නේ මනුෂ්‍ය ලෝකයට උඩින් තියෙන ප්‍රථම දිව්‍ය ලෝකේ චතුම් මහරජිකේ වෙසමුනි රජුරෝ යක්ෂයන්ට අධිපති රජුරෝ. ඉතින් ඒ රජුරුවන්ගේ තියෙන ආයුධත් ශක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධයත් වෙසමුනි රජුරුවන්ගේ ගදායුධයත් මේ ආලෝක යක්ෂයාගේ දුස්සායුධයත් යම රජුරුවන්ගේ නේත්‍රායුධයත් කියන කාරණා හතර විශේෂයි කියලා ආයුධ අතර මේ ප්‍රධානතනක් ගන්න ආයුධයක් සහිත මහා බලසම්පන්න යක්ෂයෙක් ආලෝක යක්ෂයා කියලා කියන්නේ. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ භාගතුන් වහන්සේ මේ අනන්ත ප්‍රමාණ යක්ෂව දමනය කළ තියෙනවා. නමුත් ආලෝක දමනය විතරක් මොකද මේ විශේෂ කරලා තියෙන්නේ කියලා.
උන්වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය ඉස්මතු කරන තැනක් හැටියට මේ පත පොතේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙන්නේ ඒ කාරණාව පමණයි.
ඔව්. ඉතින් ඒකෙදි දැන් බැලුවාම මේ ආලෝක යක්ෂයා වැසි නමයක් වස්සලා ඒ කියන්නේ ආයුධ වැසි පර්වත වැසි නයි වැසි ආදී මේ ගිනි අඟුරු වැසි මේ ඒ වගේ උණු අලු වැසි ආදී වැසි නමයක් වස්සලා භාගතුන් වහන්සේට පීඩා කරන්න මේ හැකියාවක් නොලැබුණාම ඒ තමන්ගේ විශේෂ ආයුධය කියන මේ දුස්සායුධය මුදා හරිනවා. ඒ දුස්සායුධය මහමුහුදට යොමු කළොත් සියලු ජලය නැති වෙන්න තරම් ප්‍රබලයි කියලා තියෙනවා. එහෙම නැත්නම් රටකට යොමු කරන්න පුළුවන් වර්ෂ 7ක් වසි වශයෙන් නැති වෙන්න. ඉතින් පුද්ගලයෙකුට කරන්න පුළුවන් හානිය ප්‍රමාණයක් නැහැ. නමුත් භාගතුන් වහන්සේගේ අප්‍රමාණ වූ ගුණස්කන්ධය හමුවේ ඉතාම පොඩි මට්ටමකට ඇවිල්ලා භාගතුන් වහන්සේගේ පාදය පිස දමන්න පුළුවන් රෙදි කැල්ලක් බවට පත් වෙනවා මේ දුස්සායුධයේ. ඉතින් ඒ වගේ මහානුභාව සම්පන්න පුද්ගලයෝ භාගතුන් වහන්සේගේ ගුණය ගැන පැහැදිලා මාර්ගඵල ලැබිලා මේ ශාසනයේ ගිහිව ඉන්නවා. ඉතින් දැන් අපි ඉහළ තලවල ගත්තාම සුද්ධාවාසවල අනාගාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. බ්‍රහ්ම තලවල පෘථග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මට්ටම් සියලු මට්ටම්වල බ්‍රහ්මයෝ ඉන්නවා. ඊට අමතරව දිව්‍ය ලෝකයේ පෘථග්ජන සෝවාන් සකදාගාමි කියන මට්ටම් තුනේ දෙවියෝ ඉන්නවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයොත් ඉන්නවා. දැන් අපි මේ කාටද මේ බුමාට දෙවියෝ අතර පෘථග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මට්ටම් සියල්ලම ඉන්නවා කියලා සඳහන් කරනවා. මොකද දිව්‍ය ලෝක 6ෙහිදී බ්‍රහ්මචාරීත්වයක් සම්පූර්ණ කරන්න බෑ කියලා විශේෂයෙන් සම්පූර්ණ සඳහන් කරනවා. නමුත් මේ බුමාට දෙවියන්ට අවස්ථාවක් ලැබෙනවා බ්‍රහ්මචාරීත්වයෙන් ඉන්න. ඒ නිසා බුමාට දෙවියෝ අතර රහතන් වහන්සේලා දක්වාම වැඩ ඉන්නවා. දැන් දිව්‍ය ලෝක 6ෙහිදී මාර්ගඵල ලබද්දී ධර්මදේශනාදී පුණ්‍ය කර්ම කරද්දී බැරි වෙලාවත් අනාගාමී වුණොත් චුත වෙලා සුද්ධාවාසයේ උපදිනවා. අරහත්ත්වයටපත් වුණොත් පිරිනම් පානවා. මොකද බ්‍රහ්මචාරීත්වයක් රකින්න බැහැ දිව්‍ය ලෝක 6. නමුත් බුමාට දෙවියන්ට ඒ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි දැන් අපි මේ පින් දෙන්නේ අපිටත් වඩා පහත් පුද්ගලන්ට විතරද කියන හොඳ කාරණයක් ඉස්මතු වෙනවා මේකෙන්. ඉතින් එතකොට දැන් සමහර හිතනවා මේ දෙවියන්ට පින් කරන්න බැරි හින්දායි අපි මේ පින් දෙන්නේ. එතකොට අපිට වැඳලා පුදලයි මේ දෙවියෝ ඒ පින් ටික ගන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔය කියන මිත්‍යා දෘෂ්ටිය නිසා වෙන්න ඕනේ ගෞරව කරන ඉරියව්වක් නැතුව සාමාන්‍ය ඉරියව්වකින් ගෞරව කරන්නේ නැහැ මම නිකන් දෙනවා විතරයි කියන අදහසකින් වගේ සමහරු මේ අත මේ විදිහට සකස් කරනවා. සමහරු අත මේ වැඳගෙන ඉන්න එක න අයින් කරලා ඇඟිලි ටික අකුලනවා. ඉතින් උතුම් වූ භික්ෂුන් වහන්සේලාට නම් තව කෙනෙකුට වන්දනාමාන කරන්න අවශ්‍ය නැති නිසා උතුම් ස්ථානයක සිටින නිසා ඉරියව්ව කොයි ආකාරයෙන් පැවැත්වුවත් එච්චර ගැටලුවක් දෙන්නේ නැහැ. නමුත් ඉතින් තමන්ගේ සිතේ පැහැදීම පෙන්වන්න පුළුවන් ඉරියව්වකින් ඉන්නවා නම් හොඳයි. ඉතින් නමුත් ගිහි හැටියට මම හිතන්නේ අපි ගෞරවයෙන් දෙයක් දෙන්න ඕනේ. අපට වඩා උසස් පුද්ගලයෝ අනුමෝදන් වෙන නිසා මේ ශාසනය ආරක්ෂා කරන්න අපිට ඉන්නේ මහ බලවත් දෙවියෝ සහ බ්‍රහ්මියෝ. ඉතින් ඒ නිසා අපි යම් ආකාරයකින් ඒ උතුම් පුද්ගලයන් පැහැදෙන ආකාරයකින් පින් අනුමෝදන් කරොත් තමයි අපි මේ කළ යුතු දේ හරියට කළා වෙන්නේ. ඒ නිසා ඉතින් මම හිතනවා අපි මේ යම් විදිහක දැන් ප්‍රසාදය පෙන්නුම් කරන ඉරියව්වක් දක්වලා මේ පින් අනුමෝදන් කිරීම සුදුසුයි කියන එක මගේ අවබෝධය. ඉතින් ඒක ඉතින් මේ නුවණැත්තෝ වටහලා මේ විමසලා ගන්න.
ඔව්
විමසා ගනිත්වා කියලා තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. නමුත් මම හිතන්නේ මේ අපේ තියෙන මානය පෙන්වුම් කරන්න නැතුව නිහතමානීව ඒ දැන් සාමාන්‍යයෙන් අපි තව පුද්ගලෙක් හොඳ දෙයක් කරද්දිත් අපි සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා කියන්නේ අපි ඉරියව්ව මේ ආකාරයට දක්වනවා කියන එකයි. ඉතින් ඒකෙදි අපි මේ ඉතාම හොඳයි කියලා අනුමෝදන් වීමත් ওই විදිහට තියෙන්නේ. ඉතින් ඒකෙදි දැන් මේ අපි පින් අනුමෝදන් කරන ඔය සහම්පති මහ බ්‍රහ්ම රාජා, ගටිකාර මහ බ්‍රහ්ම රාජා, සනත් කුමාර මහ බ්‍රහ්ම රාජා වගේ විශේෂ බ්‍රහ්ම රාජයෝ මේ කල්ප ගණන් ඉඳලා රහත් වෙලා ඉඳලා මේ ඉන්න මේ අරහත් බ්‍රහ්මයෝ. එතකොට දැන් සනත් කුමාර මහ බ්‍රහ්මයා අපේ භාගතුන් වහන්සේට බෝසත් කාලේ මහා ගෝවින්ද කාලේදීත් ඇවිල්ලා ධර්ම උපදේශ දේශනා කරලා ගිය බ්‍රහ්මෙක්. ඉතින් අද කාලෙත් දිව්‍ය ලෝකවලට එහෙම නැත්නම් මේ ඒ අන්‍ය ලෝකවලට වැඩම කරලා ධර්ම දේශනා පවත්වනවා කියලා ත්‍රිපිටකය සඳහන් වෙනවා. ඒ නිසා ශාසනය වෙනුවෙන් විශේෂයෙන් අපකප වෙන විශේෂ උත්තමයන් වහන්සේලා හැටියට අපි පින් අනුමෝදන් කරන්නේ උන්වහන්සේලාට පින් අවශ්‍ය නිසා නෙමෙයි. රහතන් වහන්සේලාට පින් අවශ්‍ය නැහැ අපේ. නමුත් අපිට යම් කළ ගුණයක් මතක නම් ඒ අපි ඒ කළ ගුණය හරියට ඒ කළ ගුණ සැලකීම පිණිස අපි නිවැරදි ආකාරයකින් ගෞරව සහිතව පින් අනුමෝදන් කිරීම ඉතාම සුදුසුයි. අනික් කාරණාව තමයි මතු කරපු මේ දැන් ගාථා තුනක් කියනවා සමහර ආකාරයෙන්. මේ ගාථාවල මේ විදිහයි කියන්න ඕනි කියලා නියමයක් නැහැ. මොකද මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ගාථා නෙමෙයි. පසුකලෙක රහතන් වහන්සේලා හෝ මේ අපේ භික්ෂුන් මේ උතුම් භික්ෂුන් වහන්සේලා සකස් කරපු ගාථා. ඉතින් ඒවැ ඇති වැරද්දක් නැහැ. නමුත් තමන්ගේ චේතනාව අනුව එය පාවිච්චි කරාට කමක් නැහැ. තමන් කරන දේ තමන්ට ඒ අනුරූපව පළදීමයි සිද්ධ වෙන්නේ. ඒකෙදි දැන් ආකාසට්ඨාච බුම්මට්ඨා යනුවෙන් පළවෙනි ගාථාව අවසන් කරන්නේ චිරං රක්ඛන්තු සාසනං කියලා. ඒකත් හරි. ඉතින් දෙවෙනි ගාථාව සමහර වෙලාවට චිරං රක්ඛන්තු දේශනං කියලා අවසන් කරනවා. ඊට අමතරව තුන්වෙනි ගාථාව චිරං රක්ඛන්තු මං පරං කියලා නවත්තන්න ඕන එක මේ ඉතිපදයක් කියනවා මං පරන්ති කියලා. ඉතින් අර ගාථා තුනේම අග තියෙන මේ නිර්දේශ පදය පාවිච්චි කරන්නේ නැතුව අපි මාවත් මේ අනික් පුද්ගලයන්වත් ඒ විදිහට මේ බොහෝ කලක් රකිත්වා කියන එක මේ
නිවැරදි.
ඒ නිසා මම් පරං කියලා නවත්තනවා නම් ඉතා සුදුසුයි කියලා කියන්න පුළුවන්.
හොඳයි. ඊළඟට අපි යන්න කැමති මේ ඇස් පනා පිටම දැකිය හැකි සන්දිට්ඨික සරණක් තිබෙනවාද? ඒ කියන්නේ කෙනෙකුට මේ වන්දනාමාන කිරීමෙන් දැන් බුදු පියාණන් වහන්සේ එවකට නම් උන්වහන්සේට ජීවමානව වන්දනා කිරීමේදී එක පිළිසරණක් පිහිටක් අපට ලැබෙනවද? නැත්නම් අද අපි උන්වහන්සේගේ පිළිබවහන්සේලාට උන්වහන්සේගේ ගුණ සිහි කරගෙන වන්දනාමාන කරනවා. එතකොට අර කලින් සජීවීව උන්වහන්සේට වන්දනා කිරීමට එහා මෙපිට ගිය සරණක්ද ලැබෙන්නේ කියලා මම අහන්න කැමතියි.
ඔව්, දැන් සමහර පුද්ගලයන්ගේ අදහසක් තියෙනවා භාගතුන් වහන්සේ වැඩ හිටිය කාලේ නම් භාගතුන් වහන්සේගෙන් පිහිටක් ලැබෙනවා. නමුත් භාගතුන් වහන්සේ පිරිනැන් පාවට පසුව ඒ පිහිට ලැබෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් එහෙමනම් ඇත්තටම බුදුන් සරණ යන එකේ ලොකු තේරුමක් නැති වෙන්න ඕනේ. මොකද භාගතුන් වහන්සේ මේ කාරණය මහා පරිණාම සූත්‍රයේ දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිණාම සූත්‍රයේදී තථාගතයන් වහන්සේගේ අන්තිම වචනේදී සඳහන් කරනවා. එහිදී භාගතුන් වහන්සේ පෙන්වන්නේ භාගතුන් වහන්සේ පිරිනිවන් පාලා අතීතයට ගිහිල්ලා කියලා දැකිය යුතු නැහැ ආනන්ද හැමතුරාන්ට කියන්නේ. ඉතින් එතනදී භාගතුන් වහන්සේ නිර්දේශ කරන්නේ භාගතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාවෙන් වඳින්න ඕනේ. ඉතින් ඒ හිතන්නත් ඕනේ. ඉතින් ඒ කියන්නේ භාගතුන් වහන්සේ අපිට පිහිට වෙනවා කියන එකයි හැම අවස්ථාවෙදීම. නැත්නම් අපි අසරණ වෙනවා. භාගතුන් වහන්සේ පිහිට වෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණය අනුව භාගතුන් වහන්සේ පිරිනිවන් පාන්න ප්‍රථමයෙන් මේ සිව්වනක් පිරිස සම්බන්ධයෙන් තමන්ගේ ඥාණය මෙහෙවලා මේ හැම ධර්ම දේශනාවක් කරද්දිම භාගතුන් වහන්සේගේ අනන්ත ඥාණයන් ඥාන ප්‍රභේදයන් භාවිතා කරලා භාගතුන් වහන්සේ මේ දැනට ඒ වෙලාවේ අසන මිනිසුන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඉන්ද්‍රියන් බලලා ඒ ඉන්ද්‍රියන් වලට අනුකූලවත් අනාගතයේදී මේ ධර්මයේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සියලු සත්වයන්ගේ ඉන්ද්‍රියන් වලට ගැළපෙන පරිදි භාගතුන් වහන්සේ මේ දේශනා පවත්වලා තියෙනවා. ඊට අමතරව භාගතුන් වහන්සේ තමන් වහන්සේ නැති බව හිතන්න එපා කියලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මහ බලවත් නිසා. මොකද භාගතුන් වහන්සේ මේ අපි කරන සාකච්ඡාවල් පවා මේ අපි කරන හැම දෙයක්ම පවා මේ ශාසනයේ කෙළවරකට යනකම් අවුරුදු දහස් ගාණක් ඉදිරියට සියලු දෙනා භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාව ඒ සියලු දෙනා කරන සියලු කාරණා බලලා භාගතුන් වහන්සේකින් ඉටු විය යුතු යම් කාරණාවක් තියෙනවා නම් ඒ අවස්ථාවවලදී ඒ සඳහා අදිෂ්ඨාන කරලා තියෙනවා. දැන් ඒට ප්‍රධානම හොඳම උදාහරණයක් හැටියට දක්වන්න පුළුවන් මේ ලංකාවට අකුධාතුන් වහන්සේ වැඩම කරවීම. භාගතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ වැඩම කරපු
අවස්ථාවේ
ථූපාරාමයේ තැන්පත් කරන්න වැඩම කරවන්නේ දිවලෝකයෙන්. ඒ දිවලෝකයෙන් වැඩම කරන ඒ ධාතුන් වහන්සේ වැඩම කරවීම මහාවංශයේ සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් විනය අටුවාවෙත් සඳහන් කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේ මහාවීරයන් වහන්සේ ලක්දිවට වැඩම කළා කියලා. නැතුව මේ ධාතුන් වහන්සේ නමක් වැඩම කළා කියලා නෙමෙයි. මොකද ජීවමාන සංඥාවෙන් තමයි ඒ කාලේ පවා මේ ප්‍රඥාව සහිත පුද්ගලෝ ආමන්ත්‍රණය කරලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදි ජීවමාන සංඥාව එන්න ඕනේ. මොකද භාගතුන් වහන්සේ යමාමහා පෙළහර පානවා. ඉතින් ඒක අති විශේෂ කාරණාවක්. දැන් භාගතුන් වහන්සේ ජීවමාන වැඩෙද්දී යමාමහා පෙළහර පාවු දැන් අල්පයයි තියෙන්නේ. අපි බැලුවොත් එහෙම ඉතින් තුන් වරක් පමණ බෝධි මූලයේදී එක සැරයක් මේ යමාමහා පෙළහර පානවා. ඉන්පසු ඥාති දමනය කරන්න ශාක්‍යයන් දමනය කරන්න යමහා පෙළහර පානවා. ඊට අමතරව තීර්ථකයන් දමනය කරන්න ගන්ධබ්බ රුක්ක මූලයේදී ඒක මේ යමහා පෙළහර පානවා. නමුත් ලංකාවේ දෙපාරක් පාලා තියෙනවා. රුවන්වැලි මහා සෑය අභියසේදී, ථූපාරාමයේ අභියසේදී. ඉතින් ඒ විශාල ගෞරවයක් ලංකාවට ඒක අතකින් බලනකොට. අනික් කාරණාව භාගතුන් වහන්සේ බුද්ධ ශාසනය පිළිබඳව අනාගත බුද්ධ ශාසනය පිළිබඳව ඥානය මෙහෙවද්දි ලංකාව දැකපු ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන් ලංකාවෙත් දෙපාරක් යමාමහා පෙළහර පෑවා කියන එක. ඉතින් ජීවමාන භාගතුන් වහන්සේගේ රූපයන් මැවිලා යමාමහා පෙළහර පානවා කියන කාරණාව දැකපු කෙනෙකුට නම් මේ ධර්ම කාරණාව දැනගන්න අවශ්‍ය නැහැ. භාගතුන් වහන්සේ ජීවමානයි කියන එක. ඉතින් භාගතුන් වහන්සේගේ ශක්තිය මේ ලෝකෙහි තාමත් තියෙනවා කියන එක. ඉතින් එහෙම නැත්තම් අපිට බුදුන් සරණ ලැබෙන්නේ නැහැ. අපි බුදුන් සරණ යනවා කියලා අපිට පිහිටක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඒ කාරණාව විශේෂයි මට හිතෙන්නේ අපි හැම වෙලෙම භාගතුන් වහන්සේ අපි දිහා බලන් ඉන්නවා කියන කාරණාව මතක් කරගන්න ඕනේ. මොකද බලන් ඉඳලා තියෙන නිසා. ඔව්. අනිත් කාරණාව තමයි අනාගතයේහි පහළ වෙන රහතන් වහන්සේලාට පවා අපිව බලන්න ඕනකමක් පුළුවන්කමක් තියෙනවා. අනිත් එක අනාගත බුදුරජාන් වහන්සේලාටත් බලන්න පුළුවන්. ඉතින් ඒකෙදි දැන් යම් කෙනෙක් පවක් කරන්න සූදානම් වෙද්දී ඒ පුද්ගලයාට මතක් වෙන්න ඕනේ මට මේ කර්මය කරන්න පුළුවන්. නමුත් ප්‍රතිඵලය හොඳ නැහැ. අනිත් කාරණේ තමයි මම මේ කර්මය කරද්දී අනික් අය දැක්කොත් මට කෙලින්ම දෝෂයක් නගන්න පුළුවන්. දෝෂාරෝපණ කරන්න පුළුවන්. ඉතින් මම ඒ මිනිසුන්ට පේන්නේ නැති ආකාරයකට සංගවිලා කරන්නත් මට හැකියාවක් තියෙන නමුත් දෙවියන්ට පේනවා. ඊට අමතරව රහතන් වහන්සේ දෙවියන්ටත් යම් ක්‍රමයකින් හංගන්න උත්සාහ කරාට නමුත් ඊට උඩ ඉන්න බ්‍රහ්මයන්ට පේනවා. ඉතින් නමුත් ඊටත් එහා ගත්තාම කවුරුත් ඒ වෙලාවේ බලන්න නොහිටියත් රහතන් වහන්සේලාට කල්ප ගාණක් ගිහිල්ලා හෝ බලන්න පුළුවන්. භාගතුන් වහන්සේ කල්පයක් හෝ එහැයින් පහළ වෙලා අපි සංසාරේ ඉන්නකොට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කෝටි ගාණක් මිනිසුන් ඉදිරියේ ප්‍රකාශ කරන්න පුළුවන් මේ පුද්ගලයා අද මෙහෙම ඉන්නේ, මේ මෙන්න මේ බුද්ධ ශාසනයේ මේ කාලේ හොඳට ධර්මයේ තියදී මෙන්න මේ වගේ කර්මයක් කළා.
ජාතක කතා සාහිත්‍යයනවා වගේ.
ඔව්. ඉතින් එහෙම කිව්වහම ඉතින් ඒක දරන්න අපිට පුළුවන් නම් වැරදි කරාට කමක් නැහැ. නැත්තම් ඒ වැරද්ද නවත්ත ගන්න කියලා දෙනවා. මොකද ලෝකයේහි රහසින් කරන කර්මයක් නැහැ කියලා කියන්නේ තොන්න ආකාරයට.
ඒකයි බුදු පියාණන් වහන්සේට රහසත් පවුනකොට කෙලෙසර යනු දුරුකොට නිසි වූයෙන් පුදට අරහයයි නම් කියති මුනිදුට කියලා කවියෙන් පබදලා තියෙන්නේ. දැන් අපි කැමති දැනගන්න මේ ශාසනයෙහි තියෙනවා අපේ ඇවතුම් පැවතුම් නැත්නම් අපේ වන්දනා ක්‍රම චෛත්‍ය වන්දනාව සහ බෝධි වන්දනාව ආදී දේවල් අපි දන්නවා ගස්ගල් අදහපු මිනිසුන්ට ඒවට විකල්ප වශයෙන් තමයි මේ ආදී වශයෙන් හඳුන්වා දීමක් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විශේෂයෙන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනගද්දී ගස් ඇදහිම වෙනුවට බෝධින් වහන්සේ වන්දනා කිරීමට අපේ ජනතාව පුරුදු කරා වගේම ගල් ආදී ස්වභාවික පර්වත ආදී දේව ඇදහිම වෙනුවට සර්වජ ධාතුන් වහන්සේලා නිදන් කරලා නිර්මාණය කරපු චෛත්‍ය රජන් වහන්සේලා වන්දනාමාන කිරීම කෙනෙක් කිව්වොත් එහෙම බෝධි පිළිම ආදී දේවල් වලට වන්දනා කිරීම නිකන් ගල් වලට වඳින එකක් කියලා ඔබතුමා මොකද කියන්නේ?
ඔව් මේ ඒ සම්බන්ධයෙන් මෙහෙම අදහසක් තියෙන්නේ. දැන් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා චෛත්‍ය වර්ග තුනක්. ශාරීරික චෛත්‍ය, පරිභෝගික චෛත්‍ය සහ උද්දේශික චෛත්‍ය කියලා. එතකොට ඒ ශාරීරික ධාතු නිදන් කරලා තියෙන චෛත්‍යයක් තියෙනවා ශාරීරික චෛත්‍ය කියලා කියන්නේ. මේක සඳහන් වෙන්නේ කාලිංග බෝධි ජාතකයේ එක තැනක් සඳහන් වෙනවා මේ ජාතක පාලියේහි. මොකද ඒ වෙලාවේ සඳහන් කරන්නේ මේ බෝධි මණ්ඩලයේ තියෙන ශක්තිය පිළිබඳව. ඉතින් එතනදී ආනන්ද හාමුදුරුවෝ විශේෂයෙන්ම භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා චෛත්‍ය කොපමණ තියෙනවද කියලා. මේ භාගතුන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රධාන චෛත්‍ය තුනක් සඳහන් කරනවා ශාරීරික, පාරිභෝගික, උද්දේශිකයන් වෙන. දැන් පාරිභෝගික ධාතු කියලා කියන්නේ භාගතුන් වහන්සේ පරිහරණය කරපු ඕනෑම උපකරණයක් තැන්පත් කරලා තියෙන චෛත්‍ය පාරිභෝගිකයි. ඊට අමතරව ශ්‍රීමහා බෝධීන් වහන්සේ සහ ඒ ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ අංකුරයක් හෝ පැලයක් තියෙනවා නම් පාරිභෝගික චෛත්‍යයක් හැටියට සඳහන් කරනවා. උද්දේශික යනුවෙන් හඳුන්වන්නේ භාගතුන් වහන්සේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අපි බුදු පිළිම වහන්සේලා පාවිච්චි කරන්නේ මේ උද්දේශික චෛත්‍ය හැටියට. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ සිමෙන්ති වලින් හදලා තියෙන බුදු පිළිම වහන්සේ නමක් දැක්කහම අපි සිමෙන්ති වලට වඳින්නේ. ගල් වලින් හදලා තියෙන බුදු පිළිම වහන්සේ නමක් දැක්කහම මේ ගලකට වඳිනවා කියලා. මෙහෙමයි මෙතනදී කියන්න ඕන කාරණාව තමයි භාගතුන් වහන්සේ අප්පටිමයි. ඒ කියන්නේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න බෑ. භාගතුන් වහන්සේගේ තියෙන දෙතිස්මා පුරුෂ ලක්ෂණ සහිතව නියම රූපයේ මේ චිත්‍රයට නගන්නත් බෑ. ප්‍රතිමාවක් නගන්න හදන්නත් බෑ. නමුත් මේ මනස දියුණු නැති පුද්ගලයන්ට භාගතුන් වහන්සේව අරමුණු කිරීමේ පහසුව පිණිස මේ එක්තරා කාලයක මේ ප්‍රතිමා බිහි වෙලා තියෙනවා. භාගතුන් වහන්සේ අනුමත කළා තියෙනවා. මොකද මේ හැමෝටම එකම මට්ටමේ මනසක් නෙමෙයි තියෙන්නේ. ඔව්. ඉතින් ඒකෙදි දැන් මේ බෝධීන් වහන්සේට වැඳීම මේ ගහකට වැඳීමක්ද කියන කාරණාව සලකලා බලන්න ඕන කාරණා. මොකද බෝධීන් වහන්සේ කියලා කියන්නේ සමහර විට නම් මේ ඇසතු ගස් වලට කියලා.
ඔව්. මම ඒ කාරණාව වතු කරන්න හිතේ මට මොහොතක් දෙන්න. දැන් මහා මාර්ග පුළුල් කිරීමේදී නැත්තම් අධිවේගී මාර්ග තැනීමේදී ලොකුම ගැටලුවක් වෙලා තිබෙනවා මේ මාර්ග දෙපස විශේෂයෙන්ම නුවර කොළඹ නුවර මහා මාර්ගයේ ස්ථාන කිහිපයකදීම මේ මහා බෝ රුක් නැත්තම් මේ ඇසතු ගස් කපා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉදිරියේදී කපා ඉවත් කරන්න නියමිතවත් තිබෙනවා. මේවා ඉදිරියේ වසර 300ක් පැරණි බෝධීන් වහන්සේ රැකගනිමු. ඒවා බෝධීන් වහන්සේලා රැකගැනීමේ සංවිධාන පව බිහි වෙලා. දැන් සමහර දෙනෙක් තමන්ගේ ගෙදරට මහා හානිකර විදිහට මේ කපුටු බෝ ගස් එහෙම පැලලා තියෙනවා. කවදාකවත් ඒවැයි මුල් දුවනොයි කියලා ඒවා කපන්නේ ගෞරවයෙන් යුක්තව අපෝ බෝධීන් වහන්සේලා කපන්න බෑ කියලා හිතා සිටිනවා. ඔබතුමා කොහොමද අනිතක බෝධීන් වහන්සේලාට හානි කිරීමෙත් සැබෑ බෝධීන් වහන්සේලාට හානි කිරීමෙත් ආනිශංස පලිවිපාක තියෙනවා කියලා මා කියවා අසා තිබෙනවා. 1923 මගේ මතකේ නිවැරදි නම් එක්තරා පුද්ගලෙක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කපන්න පොරවක් අරගෙන පිලිප්පු සිඤ්ඤු හරි කවුරු හරි ඒ නමක් තියෙන කෙනෙක් උත්සාහයක් දැරලා තිනවා. ඔහු පසු කාලෙකදී උන්මන්තකෙක් වුණා කියලා මම අහලා තිනවා. මම කැමතියි මේ කාරණාවත් දැනගන්න.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය අසතු ගහක් නෙමෙයි. බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලෝකෙහි පහළවන්නේ සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙහි පහළ වෙන මොහොතේ. උන්වහන්සේගේ මහා බෝසත්ත්වන් වහන්සේගේ තියෙන පාරමිතා ශක්තිය නිසා මේ ලෝකෙහි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට බුද්ධත්වයේ ලබන්න සුදුසුම ස්ථානයේ හැටියට තමයි මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝකෙහි පහළ වෙන්නේ. මොකද මේ භාගතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට මේ බුද්ධත්වයේදී සමවදීන සමවත් වලට හැමතැනකදීම සමවදීන බෑ කියන කාරණාව. මොකද මේ මෙන්න මේ කාලිංග බෝධි ජාතකය පිළිබඳව තියෙන නිදාන කතාවේදී ආනන්ද හාමුදුරුව විශේෂයෙන් ඉල්ලන්නේ ඔබ වහන්සේ නැති අවස්ථාවේදී ලක්ෂ ගණන් ජනතාව ජේතවනාරාමයට පැමිණිලා ඔබ වහන්සේ නැති නිසා ගේන පූජා කරන්න ගේන සුවඳ මල්ලාදී දේවල් විසි කරලා යනවා. ඒවට කරන්න දෙයක් නැහැ. ඒ ඔබ වහන්සේ නැති අවස්ථාවේදී වන්දනා කරගන්න දෙයක් ඒ චෛත්‍ය ක්‍රමයක් තියනවාද? යම් චෛත්‍යයක් පිළිවන්න පුළුවන්ද කියලා අහුවම භාගතුන් වහන්සේ නිර්දේශ කරන්නේ ජීවමාන කාලයේදී වඩාම සුදුසු බෝධින් වහන්සේට ගෞරව කිරීම කියලා. ඉතින් මේ වෙලාවේ මේ මුගලන් මහරහතන් වහන්සේත් මේ සහභාගී වෙලා මේ ආනන්ද බෝධිය රෝපණය කිරීම සිද්ධ වෙනවා. එතනදී ආනන්ද හාමුදුරුවෝ විශේෂයෙන් සඳහන් කරනවා භාගතුන් වහන්සේ මේ බෝධි මූලයේදීත් අර ශ්‍රීමා බෝධීන් වහන්සේගේ මූලයේදී සමවැදුණු සමවත්වල සමවැදීලා පරිභෝග කරන්න කියලා. ඉතින් භාගතුන් වහන්සේ සිනහ පාල කරලා ඒ වෙලාවේ ප්‍රකාශයක් කරනවා ආනන්ද ඒ සමාපatti හැමතැනකම සමවදින්න බෑ. මේ පෘථුවියෙහි විශේෂ ශක්තිමත් වූ තැනක් තමයි මේ බෝධි මණ්ඩලය කියලා කියන්නේ. ඒ ස්ථානයේදී ඒ සමවත්වල සමවදිනවා මිසක් වෙන තැනක සමවදුනොත් එම මේ පෘථුවි තලය දරන්නේ මේ ජලතලය, ජලතලය දරන්නේ වාතලය. ඒ නිසා මේ තල අතර තියෙන සමතුලිතතාව නැතුව ගිහිල්ලා මේ ලෝකය විනාශ වෙනවා. මේ සමවත්වලට සමවදුනොත් කියලා මොකද ඒ ශක්තිය නැති නිසා, ඒ ස්ථානයේ දරා ගැනීමට ශක්තිය නැති නිසා කියන එක. ඉතින් මේ කාරණේනුත් ඔප්පු වෙනවා මේ ශ්‍රීමා බෝධීන් වහන්සේ කියන්නේ කොයිතරම් ශක්ති සම්පන්න වස්තුවක්ද කියන එක. ඉතින් ඒකෙදි ශ්‍රීමා බෝධීන් වහන්සේම තමයි බෝධිය යනුවෙන් හඳුන්වන්නේ. බෝධිය කියලා සාමාන්‍යයෙන් අපි නිවනට හඳුන්වන්නේ භාගතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ නිරූපණය වන නිසා ඒ ඇසතු රුක්ෂ රාජානන් වහන්සේට පමණක් බෝධීන් වහන්සේ කියලා අපි හඳුන්වනවා. ඒ ශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුරයක් පැලයක් ආදී යම් කොටසක් තියෙනවනම් ඒ තුල ඒ ශක්තිය තියෙනවා. ඉතින් ඒ ශක්තිය දැන් පරම්පරාවෙන් පරම්පරාවට පැලෙන් පැලයට අඩු වෙන නිසා ඉතින් සංරක්ෂණය කිරීම පිණිස විය යුතුයි මේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරගෙන එන්නේ. මොකද දක්ෂිණ ශාඛාව කියලා කියන්නේ පැලයක් නෙමෙයි. ඔව්. එම වෘක්ෂයමයි. ඉතින් භාගතුන් වහන්සේ බුද්ධත්වය ලබද්දී සාක්ෂියට හිටපු දක්ෂිණ ශාඛාව. ඉතින් ඒ භාගතුන් වහන්සේගේ බුදු වීමත් ඒ සම්බන්ධ පිටවෙච්ච කිරණත් ස්පර්ශ කරන ලද උතුම් වූ බෝධි රත්නයක් තමයි අපි මේ අපේ අනුරාධපුරේ පිහිටවන්නේ.
මොකද හේතුව ඒ මධ්‍ය මණ්ඩලී වජ්‍රාසන මස්තකයේ ආසන්නයේ පිහිටියා වූ සැබෑ බෝධීන් වහන්සේත් කාලයාගේ ඇවෑමෙන් උණු තෙල් වක් කරලා සමහරලාට ඡේදනය කරලා සමහරලාට මහා සුළඟකට අහුවෙලා විටින් විට නැතිව ගොසින් විසකටු ගහලා මොකද සමහර අගබිසෝරුන් තමන්ගේ ස්වාමියාණන් රජතුමාරන් තමන්ට වඩා බෝධීන් වහන්සේට ගරු කරනවා ආදරය කරනවා කියලා දැනගෙන ඒ ආදි වශයෙන් කටයුතු කළා. නමුත් අපේ බෝධීන් වහන්සේ වැඩමෝදා පටන් අඛණ්ඩව විරාජමාන වෙනවා මේ අද මේ මොහොත දක්වාම. ඒ යනු ගත්තාමත් එහි විශේෂ බලයක් තිබෙනවා කියලා අපිට පැහැදිලි.
ඔව් ඒකත් ඇත්ත. අනිත් ඒ කාරණා සත්‍යයි. අනිත් කාරණේ තමයි දැන් අපට ශ්‍රීමා බෝධීන් වහන්සේ දඹදිවින් අතුරුදහන් වූ පසුවත් අපට ඒ වෘක්ෂ රාජන් වහන්සේගේ ශක්තිය ලංකාවේ තම රැකිලා තියෙනවා. ඉතින් දැන් ජයශ්‍රී මහ බෝධි රාජන් වහන්සේගෙන් අපි අනුරාධපුරයේ වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධි රාජන් වහන්සේගෙන් පැලයක් හෝ අංකුරයක් හෝ ලබා ගන්නවා නම් අර දඹදිව තිබුණු බෝධි වෘක්ෂයෙන් වෘක්ෂ රාජන් වහන්සේගෙන් ලබා ගන්න ශක්තියම ඒ පැලය තුල තියෙනවා. ඒ නිසා ඒ ලබා ගන්න පැලයක් බෝධි වෘක්ෂයක්ම වෙනවා. නමුත් මේ ඉතුරු අසතුගස් බෝධින් නෙමෙයි. ඒක අවබෝධ කරගන්න ඕනේ. හැබැයි මේ නියම මේ ආකාරයට වන්දනා කළ යුතු දඹදිව ශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් හෝ අනුරාධපුරයේ වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් ලබා ගන්න පැලයක් නම් ඒ බෝධි වෘක්ෂය ඒ බෝධි වෘක්ෂය අත්තක් සිඳින්න පුළුවන් එකම කාරණාවයි කියලා තියෙනවා. ධාතු චෛත්‍යයකට හානි පමුණුනොන පමණයි. ඒ මොකද ධාතු චෛත්‍යය කියන මට්ටම පාරිභෝගික චෛත්‍ය මට්ටමට ඉහළින් වැඩි ඉන්නේ. ඉතින් ඒ නිසා බෝධි වෘක්ෂයක් එකට යම් හානියක් කරන්න එකම අවසරයයි තියෙන්නේ ධාතුන් වහන්සේලාට බාධාවක් කරනවා නම්. ධාතු චෛත්‍යයකට බාධාවක් කරන. ඒ ඇරෙන්න මේ පාරවල් හැදුවා කියලාවත් පන්සලේ තියෙන බුදුගෙට කරදරයි කියලාවත් මේ බෝධීන් වහන්සේගේ අත්ත දැන් මේ බුද්ධ මන්දිරයට දෙසට ඇදිලා ඇදිලා යනවා දැන් මේ සිමෙන්ති පුපුරලා මේක වැටෙන්න පුළුවන් කියලා ඒ බෝධි වෘක්ෂයේ අත්තක් සිඳින්න අවසරයක් නැහැ. නමුත් සධාතුක කරඬුවක් සධාතුක පිළිම වහන්සේ ළමක් වැඩ ඉන්නවා නම් පුළුවන්. ඉතින් චෛත්‍ය රජන් වහන්සේ ළමකට බාධා කරනවා නම් පුළුවන්. අන්න ඒක තමයි මේ බෝධිය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ. මේ බෝධි වෘක්ෂයට වන්දනා කරන්න කියලා තියෙන්නේ උතුම් වූ භාගතුන් වහන්සේගේ ජීවමාන සංඥාව කියලා. මේ බෝධි වෘක්ෂයේ ඉන්න දෙවියන්ටවත් මේ බෝධි වෘක්ෂයේ ඉන්න දෙවියන්ට වැඳලා මේ තමන්ට ඕන දෙයක් ඉල්ලගන්න එහෙම බෝධි වන්දනාවක් කියලා නැහැ. කියලා තියෙන්නේ භාගතුන් වහන්සේට වඳිනවා නම් භාගතුන් වහන්සේට වඳින භාගතුන් වහන්සේ වැඩ හිටියෙත් නැත්තම් ධාතු චෛත්‍යයන් වහන්සේ ළමකුත් නැත්තම් බෝධි වෘක්ෂයට භාගතුන් වහන්සේ කියලාම හිතලා වඳින්න කියලා. දැන් එහෙම ජීවමාන සංඥාවෙන් වැඳොත් අපි වන්දනා කරන විදිවල බොහෝ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේට ගෞරව කරලා වඳින්න අපි උත්සාහ කරද්දී අපේ ඥානය මෙහෙවද්දී ඉතින් ඒ ගැන කල්පනා කරන්න කියලා තමයි.
හදයි. ඊටදී මේ මෝර පිරිත පිළිබඳවත් යම් යම් කරුණු කාරණා අපි සදොස්තන් නිදොස්කට ගත යුතුයි කියලා හිතෙනවා. මොකද හේතුව එහි උදෑසනට සහ සවසට ආදි වශයෙන් දවසේ දෙවේලාවකට ගාථාරත්නයන් බෙදා වෙනකොට තිබෙනවා වගේම එහි නිධාන කතාවත් ඒට ඈඳා තිබෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබතුමා කොහොමද මේක නිරවුල් කරලා දෙන්නේ අපිට?
ඔව් දැන් මෝර පිරිත සංග්‍රහ වෙන්නේ ජාතක පාළියේ. ඉතින් උතුම් වූ භාගතුන් වහන්සේ බෝසත්ත්ව කාලයේ එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකේ රජ වෙලා ඉඳලා මනාකොට ඒ දහමිව ඉඳලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඉතින් පස්සේ කාලයක අපරාපරිය වේදනීය කර්මයක් පළදීලා, ඒ කියන්නේ සංසාරයේ බොහෝ ඈත කරපු කරන ලද කර්මයක් පළදීලා මේ මොනර කුලෙහි ඉපදෙනවා. මොනර යෝනිහි ඉපදෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී තියෙන අනිකුත් පුණ්‍ය කර්ම නිසා මහ විශාල ඇඟක් සහිතව උපදින්නේ. ඊට අමතරව රත්තරම් පාට මොනරෙක් හැටියට උපදිනවා. ඉතින් මෙන්න මේ මොනරා තමන්ගේ ප්‍රඥාව මෙහෙවලා අවුරුදු සිය ගණනක් තමන් ආරක්ෂා වෙන්න තමන් භාවිතා කරපු පිරිත. පිරිත කියන්නේ ආරක්ෂාව කියන එකයි. ඒ පිරිත භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි කලින් සඳහන් කරා වගේ දැන් ඉතිපිස්සෝ පාඨය අපි භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්න කියලා නිර්දේශ කරාම මේ ඉති පදයත් එකතු කරලා කියනවා වගේ ඒක හරියට අපිට අවබෝධ කරගෙන කියන්නේ නැහැ වගේ. දැන් අපි වෛද්‍යවරයෙක් අපිට බෙහෙත් පෙත්තක් දුන්නාම යම් ආවරණයක දාලා නිකන් කවරයක් එක්ක මේ බෙහෙත් පෙත්ත බොන්න කියලා කියන්නේ කවරක දාලා දෙන්නේ. එතකොට අපි කවර පිටින්ම ඒ බෙහෙත් පෙත්ත ගිලලා වතුර බිව්වොත් එහෙම මං හිතන්නේ ලොකු ප්‍රශ්නයකට අරුබුදයකට පත් වෙනවා. අන්නේ ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. මේ කවරේ ගලවලා මේ බෙහෙත් පෙත්ත විතරයි පානය කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් මේ මෝර පිරිත සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ උදේට මේ ප්‍රමාණය, හවසට මේ ප්‍රමාණය, මේ නිදාන කතාව කියලා කිව්වහම මේ අවබෝධයක් නැතුව සම්පූර්ණයෙන් උදේට හවසට තියෙන සියලුම දේවල් එකසරේ අපි ආරක්ෂාවට කියලා හිතන් කියලා. දැන් පිරිත් දැන් සූත්‍ර සජ්ජායනාවක් හැටියට කරද්දී නම් ත්‍රිපිටකයේ තියෙන ආකාරයටම සජ්ජායනා කිරීම කිසිම වැරදක් නැහැ. ඒ විදිහටම තමයි කරන්න ඕනේ. මොකද ත්‍රිපිටකයේ තියෙන විදිහට තමයි සූත්‍ර සජ්ජායනාව කරන්න ඕනේ. නමුත් පිරිත් අපිට ආරක්ෂාව පිණිස පාවිච්චි කරනවා නම් අපි භාගතුන් වහන්සේ නිර්දේශ කරපු විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකෙදි මේ දැන් මේ තියෙන්නේ උදේ කාලයේදී කිව යුතු ගාථා දෙක. මේ තියෙන්නේ උදේ කාලයේදී කිව යුතු ගාථා දෙක. මෙතනදී මම මේ ආකාරයට පෙන්වන්නම්. දැන් මේ සමහරු හිතන්න පුළුවන් මේක මේ සූර්ය වන්දනාවක් කියලා. මොකද මේකේ පළවෙනි ගාථාවේදී වඳින්නේ සූර්ය රජුරවන්ට. ඒ සූර්යා දිව විමානය කරගත්ත මේ බොහෝ දෙවියෝ වැඩ ඉන්නවා. ඒ අතර ඉන්න රජ හඳුන්වන්නේ සූර්ය දිව රාජයා කියලා. ඉතින් මෙන්න මේ පළවෙනි ගාථාවෙන් වන්දනා කරන්නේ සූර්ය දිව රජවන්ට. ඒ සූර්ය දිව්‍ය රාජයාට වන්දනා කිරීම සමහරු හිතනවා මේ අර ගස් ගල් වලට වැඳීමකටම සමානයි කියලා. නමුත් මේ භාගතුන් වහන්සේ නිර්දේශ කරපු වන්දනා ක්‍රමයක් නිසා
ඔව්
එහි කිසිම වැරද්දක් නැහැ. දැන් ඒ මෝර ජාතකයේ නම් ඒ රත්තරම් පාට මොනරා අපේ බෝසත්ත්වයන් වහන්සේ වන්දනා කරන කාලේ සූර්ය දිව්‍ය රාජයන් වහන්සේ ගැන සඳහනක් නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක්ද ආරයන් වහන්සේ නමක්ද කියලා. නමුත් අද කාලේ වැඩ ඉන්න සූර්ය දිව්‍ය රාජයන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් කරලම තියෙනවා. මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරද්දී චන්ද දිව්‍ය රාජයන් වහන්සේත් සූර්ය දිව්‍ය රාජයන් වහන්සේත් සෝවාන් ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අද කාලේ නම් වඳින්න බය වෙන්න කොහොමටත් කාරණාවක් නැහැ. අනිත් කාරණාව භාගතුන් වහන්සේ යම් දෙයක් නිර්දේශ කරා නම් ඒ ගැන ඊට වඩා අවබෝධයක් ලබා ගන්න අපිට මං හිතන්නේ මේ ජීවිතේදී ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේගේ නිර්දේශය අනුව තමයි අපි මේ යම් දෙයක් කරනවා නම් ඒ දේ කළ යුත්තේ. ඉතින් ඒකෙදි මේ පළවෙනි ගාථාවෙන් වඳින්නේ සූර්ය දිව්‍ය රාජයද උදේතයන් චක්කුමා ඒක රාජා මේ නැගගෙන එන උදේ උදා වෙනවා කියන එකයි මෙතන තියෙන්නේ. චක්කුමා කියලා කියන්නේ මේ ලෝකය ආලෝකමත් කරලා ඇස් ඇති කරන සියලු සත්‍යයන්ට. ඒ නිසා ඇස් ඇති කරන නිසා චක්කුමා කියලා එතන සඳහන් කරනවා. ඒක රාජායනුවෙන් හඳුන්වන්නේ මේ සක්වල ආලෝකකරණයෙන් විශිෂ්ටතම රජුරෝ කියන කාරණාව. හරිස්සවන්නෝ කියලා කියන්නේ රත්තරම් පාටයි පෘථුවිය ප්‍රභාස්වර කරනවා කියන කාරණාව තමයි පඨවි ප්‍රභාසෝ කියන්නේ. ඉතින් ඒ සූර්ය දිව්‍ය රාජයන් වහන්සේට මම දැන් නමස්කාර කරමි කියන එක තමයි මේ ඒ සූර්ය දිව්‍ය රාජයන් වහන්සේට නමස්කාර කරමි මේ අද දවස. ඒ නිසා රකවරණයක් සහිතව ආවරණයක් සහිතව මම වාසය කරන්නෙමි කරන්නෙමු කියන කාරණාව තමයි මෙන්න මේකේ මේ තේරුම හැටියට තියෙන්නේ. ඉතින් පළවෙනි ගාථාව ඒ විදිහට මුච්චාරණය කළා මේ මේ කියන්න ඕනේ මේක ආරක්ෂක පිරිතක්. දෙවෙනි දැන් එතන මේ උදේතයන් කියලා උඩ තියෙන මේ පදය අනුව මේ මේ දවස දවල් කාලය තමයි මෙතන ආරක්ෂාව ඉල්ලන්නේ. දැන් මේ මේ හවසට තියෙන ගාථාවේ තියෙන අපේතයන් කියලා මේ පල්ලෙහා තියෙන මම පෙන්නන්නම්. මේ තියෙන අපේතයන් චක්කුමා කියලා තියෙන මේ රාත්‍රිය නැත්නම් හිරු බැස යාමිදි කියන ගාථාවේ එතනදී ආරක්ෂාව ඉල්ලන්නේ රාත්‍රියට. දැන් මේ මෝර සූත් නැත්නම් මේ මේ මෝර ජාතකයේදී සඳහන් වෙන්නේ මේ පළවෙනි ගාථාව සඳහන් වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි ගාථාව සඳහන් කරලා සම්මා සම්බුදුවරුන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට උන්වහන්සේලාගේ බුද්ධත්වයට සම්මා සම්බුදු බෝධියට විමුක්තියටපත් සියලු මේ රහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලාට සහ උන්වහන්සේලාගේ විමුක්තියට නමස්කාර කරනවා. නමුත් මේ පළවෙනි පද දෙකෙන් මේ සියලු ධර්මයන් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරුවන්ට නමස්කාර කරලා ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේලා මාව ආරක්ෂා කරත්වා කියන තේරුම තමයි මේ පළවෙනි පද දෙකේ තියෙන්නේ. මේ ගාථාවේ අග තියෙනවා නිදාන කතාව. ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා කියලා. එතකොට එතන කියන්නේ මේ සෝ මෝරෝ ඉමං පරිත්තං කත්වා ඒ මොනරා මේ පිරිත කරලා නැත්නම් මේ ආරක්ෂාව කරලා ආහාර පරිවේශණයට ගමන් කරා කියන එකයි. ඉතින් මෙතන ඒක නිදාන කතාව. ඒ පද දෙකේ තියෙන නිදාන කතාව දැන් අට කතාවේ සඳහන් කරනවා. මේ පද දෙක භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරේ කියන කාරණාව. මොනරා ආරක්ෂාවට කියලා තියෙන්නේ මෙන්න මේ ගාථා දෙක උදේට.
ඒතර මේ දෙක තමයි කිව යුත්තේ.
උදේට කිව යුත්තේ. දැන් මේ දෙක සාමාන්‍යයෙන් අපි වඩා සුදුසුයි කියලා හිතනවා තුන්සරයක්වත් කියනවා. මොකද තුන්සරයක් කියන එකේ විශේෂක්තියක් තියෙනවා. දැන් එකක් තමයි භාගතුන් වහන්සේට උනත් ඉල්ලීමක් කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා සූත්‍රවලදී භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා එක සැරයක් ඉල්ලුවාට භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි සැරේ ඉල්ලුවාමත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි සැරේදී භාගතුන් වහන්සේ විශේෂයෙන් අනුකම්පාව දක්වනවා. ඉතින් ඒ කාරණාව දැන් අපිත් මේ ආරක්ෂාවක් ලබා ගන්න අනුකම්පාවක් ලබා ගන්න තමයි මේ ආරක්ෂක ගාථා කියන්නේ. ඉතින් එතකොට ප්‍රධාන ප්‍රයෝජන කීපයක් තියෙනවා. එකක් තමයි අපේ යම් උච්චාරණ දෝෂයක් තිබුණොත් එකවරක් කියද්දී එය නිවැරදි කරගන්න අවස්ථාව තියෙනවා තුන්වරක් කියද්දී. අනෙක් කාරණේ අපිට සිහිය පවත්වන්න බැරි වුණොත් හරියට ඒ වචනේ උච්චාරණය කරද්දි තේරුම් පිළිබඳ සිහි පවත්වන්න බැරි වුණොත් ඒ අවස්ථාවත් නිවැරදි කරගන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව තුන් වරක් ඉල්ලීමේ ලෝකේහි චාරිත්‍රාක් හැටියට තුන් වරක් ඉල්ලුවම විශේෂ සැලකීමක් කරලා තියෙනවා. ඉතින් ඒකත් විශේෂ අනිත් කාරණාව දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. දැන් නාගසේන මහරහතන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ පිරිතේ ආරක්ෂාව ලැබෙන්නේ කාටද, ලැබෙන්නේ නැත්තේ කාටද කියන කාරණාව. ලැබෙන්නේ ඒක ඒ පිරිත පිළිබඳ අදහන පුද්ගලයාට, දැඩි අකුසල් නැති, කියන්නේ සීලයක් සමාදන් වෙලා ඉන්න පුද්ගලයාට, දැඩි කෙලෙස් නැති පුද්ගලයාට. ඉතින් කියලම තියෙනවා අකුසල ආවරණයක් නැත්තම්, එහෙම නැත්තම් රාගාදී ක්ලේශාවරණයක් නැත්තම් මේ සද්ධාව නැති බව කියන අඩුපාඩුව නැත්තම් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඊට අමතරව මේ ආවුෂය දික් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ආවුෂ කාලය තියෙන පුද්ගලයාට අතරමැද ඇති වෙන යම් වෙන කරදරයක බාධා විතරයි පිරිතෙන් මග හරවන්නේ. එහෙම නැතු ආවුෂ දික් කරලා දෙන්නේ
නැහැ.
දැන් සමහර හිතනවා දැන් මරණාසන්න පුද්ගලයාට පිරිත් කියද්දි එහෙමනම් අනිවාර්යයෙන්ම ජීවිතේ දික් වෙන්න ඕනේ. එහෙම දෙයක් නෙමෙයි තියෙන. දැන් ආවුෂ තියෙද්දි වෙන උප පීලක කර්මයක් නිසා, අකුසල කර්මයක් නිසා මේ මනුෂ්‍ය ජීවිතය හරියට ආවුෂ තියෙද්දිත් ගත කරන්න දෙන්නේ නැතුව කරදරයක් වෙලා තියෙනවා නම් එයින් මුදවන්න පිරිතට පුළුවන්.
ඔව්.
ඉතින් අර
ඒක මරණයෙන් වළක්ව ගන්න
බෑ. මරණයෙන් වළක්ව ගන්න බෑ. ඉතින් අර ඒකෙදි මරණය කියලා කියන්නේ ආයුක්ෂය මරණය සිද්ධ වෙන්න දෙන්නේ
නැහැ.
ඒක බේරගන්න පුළුවන්. හැබැයි එහෙම බේරගන්න ඒ කියන පුද්ගලයා හොඳ සීලයක් සමාදන් වෙලා ඉන්නවා නම් වඩා සුදුසුයි. දැන් කොහොම වුණත් පිරිත කියවුවාම නොකී ඉන්නට වඩා ප්‍රතිඵලය හොඳයි. නමුත් හරියට ප්‍රතිඵලය ගන්න හරියට සීලයක් සමාදන් වෙලා රකින්න කෙනෙක් වෙන්න ඕනේ. ඊට අමතරව හරියට වචන උච්චාරණය කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශබ්ද ශක්තිය ලැබෙන්නේ නැහැ. අනිත් කාරණාව මේ වචන උච්චාරණය කරද්දී තමන්ට ඒ වචනේ පිළිබඳ තේරුම මතක් වෙනවා නම් තමන්ගේ චේතනා ශක්තියකුත් මේ සම්බන්ධයෙන් එකතු වෙනවා. ඉතින් මේ සියලු කාරණා එකතු වුණොත් පිරිත ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා ආරක්ෂාවක් හැටියට. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දැන් වෛද්‍යවරයෙක් උදේට මේ ප්‍රමාණය බෙහෙත් ගන්න, හවසට මේ ප්‍රමාණය බෙහෙත් ගන්න කියලා බෙහෙත්
මාත්‍රාව
නියම කරලා දුන්නාම, ඒක කවරක දාලා දුන්නාම උදේයි හවසයි ගන්න තියෙන සියලුම දේවල් මේ ආවරණයත් එක්කම බිව වගේ තමයි දැන් මෝර පිරිත දැනට භාවිතා කරන්නේ. ඉතින් ඒකෙදි හරි ක්‍රමය තමයි උදේට භාවිතා කළ යුතු ගාථා දෙක විතරක් උච්චාරණය කළ, නිවැරදි උච්චාරණය කරලා
තුන් වතාවක්
මේ උත්තමයන්ව මතක් කරලා සම්මා සම්බුදුරජාන් වහන්සේලා මේ රහතන් වහන්සේලා මේ ආවර්ජනය කරලා මේ තේරුම සහිතව කියනවා නම් එහෙම ආවර්ජන වීමක් සිද්ධ වෙනවා. සූර්යදිව රාජාන් වහන්සේව මතක් කරලා වන්දනා කරලා ආරක්ෂාව ඉල්ලනවා නම් ආරක්ෂාව ලැබෙනවා. මේ පිරිත ඉතාම ප්‍රබලයි. කල්පයක් බල තියෙන පිරිත අතර විශේෂම පිරිතක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෛත්‍රී භාගතුන් වහන්සේ එන අන්තර්කල්පය පහළ වෙනවා. නමුත් මේ පිරිත බල නැතුව යන්නේ නැහැ. මේ ලෝකේ යම් තාක් කාලයක අන්තර්කල්ප තව 50 ගණක් ගිහිල්ලා විනාශ වෙනකන් මේ පිරිත පාවිච්චි කරන ඕනම කෙනෙකුට, භාවිතා කරන කෙනෙකුට ප්‍රතිඵලය
තියෙනවා. අපි ඉතාමත්ම සතුටු වෙනවා මේ කාරණාව දැන ගැනීම පිළිබඳ. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යාම නිවරදිව සිදුවන්නේ කොහොමද
කියන කාරණේ තව පොඩි කාරණාවක් මතක් කරන්න තියෙනවා. මේ දැන් මේ භාගතුන් වහන්සේට වන්දනා කරලා මේ ජීවමාන ඵලය ලැබෙනවද කියන කාරණාව පිළිබඳව තව විග්‍රහයක් කරන්න ඕනේ. එතනදී කියන්න ඕනේ මේ දැන් අපි භාගතුන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් වැන්දොත් විතරයි භාගතුන් වහන්සේගේ ගුණ පිළිබඳව දැඩිව අදහලා නැත්නම් විශ්වාස කරලා භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි යනුවෙන් ප්‍රකාශ කරලා වැන්දොත් විතරයි හරියටම ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි සුප්පවාසා දේවිය, සීවලී මහරහතන් වහන්සේගේ මව. ඉතින් මේ කාරණේ විශේෂ වෙන්නේ සීවලී මහරහතන් වහන්සේ ඉපදෙන අවස්ථාවේ විශේෂ පාප කර්මයක් පළ දෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් සිටින්න මේ කියන්නේ ගර්භාෂයේහි ඉන්න ඕන කාලය මාස 10ක් වුණාට අවුරුදු 7ක් වැඩිපුර ඉන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 7 ගර්භයේ දරාගෙන ඉඳලා නමුත් අන්තිම දවස් 7 දී මරණීය වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ සීවලි හාමුදුරුවන්ගේ මව, සීවලි කුමාරයාගේ මව මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ අනුස්මරණය කරනවා, ධර්මරත්නය සංඝරත්නය අනුස්මරණය කරනවා ක්‍රමයකට. මෙන්න මේ ක්‍රමයට අනුස්මරණය කරලයි මේ මරණීය වේදනාව නැති කරගන්න. මරණීය වේදනාවත් නැති කරගන්නවා, මරණයත් ගැලවෙනවා. ඉතින් කොහොමද එහෙම කරේ කියලා සඳහන් වෙන්නේ කුද්දක නිකායේ පළවෙනි පොතේ උදාන පාළියේ සුප්පවාස සූත්‍රයේහි භාගතුන් වහන්සේ ගැන මෙහෙම අනුස්මරණය කරනවා. දැන් භාගතුන් වහන්සේ දජග සූත්‍රය කියන ඉතිපිසෝ භගවා යනුවෙන් මතක් කරන්න කියලා. නමුත් මේ මෙතන සඳහන් වෙන ක්‍රමය ඊටත් වඩා දැඩි විශ්වාසයකින් කියන ක්‍රමයක්. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා, ඒ භාගතුන් වහන්සේ සෝ භගවා කියලා කියන්නේ ඒ භාගතුන් වහන්සේ වත කියලා කියන්නේ ඒකාන්තයෙන් කියන එකයි. ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක කියලයි මේ සිතුවිල්ල පටන් ගන්නෙ. යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස, යම් භාගතුන් වහන්සේ නමක් මෙවැනි කටුක දරුණු මරණීය වේදනාවක් පහනාය ධම්මං දේසේති, ප්‍රහාණය පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ඒ භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. මෙවැනි මරණීය දුක්ඛයක් පවා නැති කරන්න ධර්මයේ දේශනා කරනවා නම් කියලා පළවෙනි සිතුවිල්ල ඇති කරගෙන භාගතුන් වහන්සේගේ ගුණය මතක් කරලා දරුණු වේදනාව නැති කර ගන්නවා. ඊට අමතරව මරණයෙන් ගැලවෙනවා. ඉතින් හිතලා බලන්න මේ තමන්ට ලබා දීලා තියෙන ශක්තියක් භාගතුන් වහන්සේ. මේ අපි කියන්නේ සුපවාස දේවිය තමන්ගේ සිතින් මේ විදිහට භාගතුන් වහන්සේ ආවර්ජනය කළ තමන්ගේ මරණයෙන් ගැලවෙනවා. ඉතින් භාගතුන් වහන්සේ කොහොමද අපිට උදව් වෙනවද නැද්ද කියලා කියන කාරණාවටත් මේකේ පිළිතුරක් තියෙනවා. මොකද භාගතුන් වහන්සේ අපට උදව් වෙන විදි දෙකක් ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙනවා, අපේ ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. මොකක්ද මේ කුඹුරක් ගොවියෙකුට උදව් කරන ක්‍රමයට. කුඹුර කියන ක්ෂේත්‍රය නැත්තම් මේ බිම් ප්‍රදේශය ගොවියා වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ. නමුත් ගොවියාට ලැබෙන යම් ගොයම් පැලයක් තියෙනවා නම් ඒ ගොයම් පැලය වෙන තැනක හිටවනට වඩා, තමන්ගේ ගෙදර වියලි තැනක හිටවනට වඩා, ගලක් උඩ හිටවනට වඩා, මේ ක්ෂේත්‍රය නම් වූ සුදුසුම ක්ෂේත්‍රය නම් වූ මේ කුඹුරේ මේ හිටෙව්වාම, හිටවල නියමිත ආකාරයෙන් ජලය සැපෙවීම ආදී දේවල් කරාම, ඒවත් පිළිවෙත් කරාම, ඒ වෙන තැනක හිටවනට වඩා විපුල ඵල ලැබෙනවා, මහත් ඵල ලැබෙනවා, නැත්තම් විශාල ඵලයක් ලැබෙනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ ක්ෂේත්‍රයක් හැටියට, මේ නැත්තම් සංඝරත්නය අපිට උදව් වෙන ක්ෂේත්‍රයක් හැටියට අපි වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ. ගොවියා වෙනුවෙන් කුඹර මහන්සි වෙන්නේ නැහැ. නමුත් ගොවියා කොයිතරම් මහන්සි වෙනවද, ඒ මහන්සි වෙන ප්‍රමාණය වගේ දහස් ගුණයක් ලක්ෂ ගුණයක් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විශේෂම ක්ෂේත්‍රයක් තමයි භාගතුන් වහන්සේ කියලා කියන්නේ, නැත්තම් සංඝරත්නය කියලා කියන්නේ. මේක දහස් ගණනින් කියන්නත් බෑ, ලක්ෂ ගණනින් කියන්නත් අමාරුයි. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ පිහිට වෙන ආකාරයක් තියෙනවා. ඊට අමතරව වෛද්‍යවරයෙක් ලෙඩෙකුට පිහිට වෙන ආකාරයට, වෛද්‍යවරයෙක් ලෙඩාට බෙහෙත නියම කරනවා මිසක් බෙහෙත පොවන්නේ නැහැ. ඉතින් ඒකෙදි දැන් වෛද්‍යවරයෙක් අපිට බෙහෙතක් නියම කරාම අපි ඒ බෙහෙත සොයාගෙන ගිහිල්ලා හෝ අරගෙන ළඟ තියාගත්තත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ ළඟ තිබුණාට. ඒක නියමිත ආකාරයට භාවිත කරන්න ඕන. ඉතින් ඒ විදිහට මේ ධර්ම රත්නයේ භාගතුන් වහන්සේ නිර්දේශ කරලා තියෙනවා. අපි ළඟ තිබ්බට අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි නියමිත ආකාරයට භාවිත කරන්න ඕන. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ සරණ වෙනවා අපට. ඉතින් භාගතුන් වහන්සේගේ සරණ පිළිබඳව නොඑක් වචන වලින් දේශනා කරන සරණ කියන්නේ පිහිට. දැන් ඔය සරණං තානං ලේනං කියලා අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරමු. මේ කොයි කොයි ආකාරයටද භාගතුන් වහන්සේ සරණ වෙන්නේ කියලා. දැන් මේ සුපවාසා දේවිය මේ පළවෙනි සිතුවිල්ල භාගතුන් වහන්සේ ගැන ඇති කරගෙන දුක නැති කර ගන්නවා, වේදනාව නැති කර ගන්නවා. දෙවෙනි සිතුවිල්ල ඇති කර ගන්නවා සංඝරත්නය ගැන. සුපටිපන්නෝ වතතස්ස භගවතෝ ශාවක සංඝෝ යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ. මෙතනින් කියවෙන්නේ යම් ශ්‍රාවක භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයක් මෙවැනි දරුණු කටුක වේදනාව නැති කිරීම පිණිස පිළිපදිනවා නම් ඒ සංඝරත්නය සුපටිපන්නයි. මනාපිළිවෙතට පිළිපදලා ඉන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දරුණුම දුක්ඛයන්ගෙන් ගැලවෙන්න තමයි මේ පිළිපදින්නේ. මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ ශ්‍රාවක සංඝරත්නය පිළිබඳ තනි ගුණයක් ආවර්ජනය කරන සුපටිපන්නෝ කියන කාරණාව. ඉතින් හිතලා බලන්න මේ අපි දැන් වන්දනාමාන කිරීමේදී මේ නොඑක් ආකාරයෙන් ගුණ ගණනාවක් කියද්දී කොයිතරම් ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන ඥාන සම්ප්‍රයුක්තව අපි උච්චාරණයන් කරනවා නම් ප්‍රකාශයන් කරනවා නම් සුපවස දේවිය එක ගුණයක් ආවර්ජනය කරලා සංඝරත්නයේහි තමන්ගේ මරණීය දුක් වේදනාවෙන් ගැලවෙනවා. එතකොට තුන්වෙනුව ධර්ම රත්නය පිළිබඳව ආවර්ජනය කරනවා. සුසුඛං වතතං නිබ්බාණං ඊතාම සැපවත් ඒකාන්තයෙන්ම ඒ නිර්වාණය කියන එක තමයි එයින් කියවෙන්නේ. යත් හිදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති කියලා කියන්නේ යම් තැනක මෙවැනි මරණීය වේදනාවක් විද්‍යමාන නැත්තම් පේන නැත්තම් කියන්නේ නැහැ කියන කාරණාව. යම් තැනක මෙවැනි දරුණු වේදනාවක් මරණීය වේදනාවක් නැත්තම් ඒ නිවන අතිශයින්ම සපවත්. ඉතින් මෙන්න මේ ආකාරයට මේ සිතුවිලි තුන ඇති කරගෙන සුපවාසා දේවිය තමන්ගේ මරණීය දුකෙන් ගැලවෙනවා. ඉතින් මේ පිළිබඳව ඉතින් බොහෝ කරුණු තියෙනවා මේ කතාවෙන් ඉතාම සුළු කොටසයි ප්‍රකාශ කළේ. ඉතින් මේ විදිහට අපට මේ භාගතුන් වහන්සේගේ සහ ධර්ම රත්නයේ සහ සංඝ රත්නයේහි ගුණය නිවැරදි ආකාරයෙන් ඥානයක් පදනම් කරගෙන ආවර්ජනය කරලා අවබෝධ කරගෙන අපිට ඒ ගුණයන් පිළිබඳ ගෞරවයකට පැමිණලා අවබෝධයකට පැමිණලා අපිට පුළුවන් වෙනවා අපේ දුක නැති කරගන්න. ඒ නිසා ඒ ආකාරයට භාගතුන් වහන්සේ පිහිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි. අද ඉතාමත්ම වටිනා අගනා කරුණු රැසක් අප ඔබ හමුවේ තැබුවා. විශේෂයෙන්ම සමිඳ රණසිංහ මහත්මයා ඒ කාරණා නිර්වුල්ව පැහැදිලි කරන ස්වරූපේ නිසාම මේ වැඩසටහනට තිබෙන ප්‍රේක්ෂක ශ්‍රාවක ප්‍රතිචාර ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඔබ අද ඉගෙන ගත්තේ නිවැරදි උච්චාරණයෙන් නිවැරදි පරිදි බුදු පියාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන, ඒ වගේම දෙවියන්ට පින් දෙන ආකාරය පිළිබඳව මෝර පිරිත නිසි පරිදි නිවැරදිව සජ්ජායනා කරන ආකාරයේ වේලාව ආදී දේවල් අද ඔබ දැන කියාගත්තා. අදත් අපගේ ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට සම්ප්‍රාප්තව තමන්ගේ වටිනා ආගනා කාලය කැප කරමින් ඔබ නොදත් දහම් කරුණු කියා දෙන්නට වෙහෙසගත්තු ධර්ම ශාස්ත්‍රාභිලාෂී ගවේෂකයෙකු ලෙස අපට හඳුන්වන්න පුළුවන්කම තිබෙන නිර්ලෝභීව නොපැකිලව තමන් දන්නා ධර්මඥානය, තමන් ලත් ධර්මඥානය සිසු ලෝකයාට බෙදා හදා දෙන්නටම නිරතුරු වෙහෙසෙන සමිඳ රණසිංහ මහත්මයාට අපි ඉතාමත්ම ගෞරවය පුදකර සින්වා ආයිබ්වන් කියලා. ඒ වගේම සුපින්වත්නි අපේ මේ දිනවල මේ විකාශය වෙන වැඩසටහන නරඹලා ලංකාවෙන් ඔබෙහි බොහෝ දෙනත් වැඩසටහන සඳහා දායකත්වය දක්වන්න පෙළඹිලා තිබෙනවා. අපේ වසන්ත මාලා ලංකාපුත්‍ර මහත්මිය සහ අපේ ලංකාපුත්‍ර මහත්මයා විශේෂයෙන්ම දින මාස 3ක් සඳහා දායකත්වය ලබා දෙලා තියෙනවා පුරපසලසක බොහෝ දිනවල ඔක්තෝබර් නොවැම්බර් සහ අප්‍රේල් මාසවල. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මේ සඳහා සදැති දායකත්වය දක්වනවා නම් මතු අනාගතයේ නුදුරු දිනකදීම අපි වැඩසටහන මාසයකට දවස් දෙකක් සතියක් හැර සතියක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනා මෙහි නැවත විකාශය කවදා දැයි විමසන නිසා ඉතින් අපි ඔබට ඒ අවකාශය සලස්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් මේ අගනා වටිනා දහම් කාරණා කියා දෙන කංකා විතරණී වැඩසටහනට දායකත්වය ලබා දෙන්න අපි ආරාධනා කරන උතුරුතුරු දැනගන්න 011-2689-307 දුරකථන අංකයෙන් හෝ 011-7215-288 දුරකථන අංකයෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා. එසේනම් අද වැඩසටහන අපි සමාප්තිය සටහන කරන්න කලින් දැන් දෙවියන්ට පින් දීමටයි සූදානම් වන්නේ.
ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දේකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු 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 ඔබ සැමට තෙරුවන් සරණයි.